අයිබෝවෙන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරුමෑණියන්.
අද දින මම ඕගලන්ට කියලා දෙන්නේ අපිට හැමදාම ඕන වෙන මේ අක්ෂර මාලාව පිළිබඳව. මම දන්නවා මේ අක්ෂර මාලාව ඔගොල පුංචි කාලේදී 3 4 පහේ පන්තිවලදී පවා මේ අක්ෂර මාලාව පිළිබඳව හොඳ අවධානයක් අක්ෂර මාලාව පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න ඇති. ඉගෙන ගන්නත් ඇති. නමුත් දැන් ඔයගලගේ 6 පන්තියේ පොතටත් අක්ෂර මාලාව පිළිබඳව පාඩමක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි මේ අක්ෂර මාලාව පිළිබඳව ඉගෙන ගන්නකොට අපි බලමු ඇයි මේ අපිට අක්ෂර මාලාවක් ඕන වෙන්නේ කියන එක අපි මුලින්ම හිතමු. දැන් අපි කතා කරනවා. අපි ගොඩාක් දේවල් කතා කරනවා. ඉතින් අපි කතා කිරීමේදී අපේ මුවින් විවිධ ශබ්ද නිකුත් වෙනවා. දැන් මේ මම කතා කරනකොටත් එක එක ශබ්ද නිකුත් වෙනවා. ඉතින් ඒ ශබ්ද ලියා දැක්වීම සඳහා විවිධ සංකේත භාවිතා කරන්න ඕනේ. අන්න ඒ සංකේත තමයි දරුවෝ අපි අක්ෂර කියලා හඳුන්වන්නේ. ඉතින් මේ එක් භාෂාවකට අයත් අක්ෂර සියල්ල එකතු විට ඒ හෝඩිය හෙවත් අක්ෂර මාලාව කියලා හඳුන්වන්න පුළුවන්. දැන් සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසි දෙමළ මේ ඔක්කොටම මේ සංකේත එකතු කරලා මේ සංකේත එකතු කරලා ඒ නැත්තම් ඒ අක්ෂර සියල්ල එකතු වෙලා ඉංග්‍රීසි හෝඩිය දෙමළ හෝඩිය සිංහල හෝඩිය ඔය විදිහට අක්ෂර මාලාවක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ නූතන අක්ෂර මාලාව ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරපු අක්ෂර මාලාව තමයි දැන් අපි වර්තමානයේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ අක්ෂර මාලාව පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. දැන් අපි දන්නවා මේ භාෂාවක් හැදිලා තියෙන්නේ මේ ශබ්ද වලින් කියන එක. ඒ ශබ්ද ඇහැට පෙනෙන පරිදි ලියා දැක්වීමට තමයි මේ අක්ෂර එහෙම නැත්නම් අකුරු යොදාගන්නේ. ඉතින් මේ වර්තමානයේ ලිවීම සඳහා සම්මත කරගෙන ඇති මේ සිංහල අක්ෂර මාලාවේ අකුරු 60ක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි චූටි කාලේ ප්‍රාථමික ශ්‍රේණිවල අපි ඉගෙනගත්ත අක්ෂර මාලාවේ නම් 60ක් තිබුණේ නැහැ. 30යි තිබුණේ. අපි ඒක ඉගෙනගත්ත කියන්නේ සිද්දත් සංගරා හොඩි. නේද? එතකොට ඔගොල්ලෝ දන්නවා අපි සතුව පැවතින පරණිම ව්‍යාකරණ ග්‍රන්ථයේ තමයි දරුවනේ සිද්දත් සංගරා. අන්න ඒකෙන් තමයි ඔගොල්ලෝ චූටි කාලේ අක්ෂර මාලාව ඉගෙන ගත්තේ. ඒක සිද්දත් සංගරා හෝඩිය කියලා හඳුන්වනවා. ඉතින් ඒක මේ පද්‍ය රචනයේ සඳහා භාවිත වූ අක්ෂර වලින් විතරක් සමන්විතයි කියලා උගතුන්ගේ මතයක් තියෙනවා. එතකොට ඔගොල්ලෝ ඉගෙන ගත්තේ මේ සිද්දත් සංගරා හෝඩියේ ආපු ඒ අක්ෂර මාලාවේ ස්වර 10ක් අ ආ ඉ ඊ උ ඌ ඒ ඒ ඕ ඕ කියන මේ අක්ෂර 10 තමයි ඕගොල්ලෝ මේ සිද්දත් සංගරා හෝඩියෙන් ඉගෙන ගත්තේ. ඒ වගේම ඒකේ ස්වර 10යි ව්‍යංජන 20යි තිබුණේ. මං චුට්ටක් කියන්නම් කොයි ව්‍යංජන ටික මොනවද කියලා. ක ග ජ ට ඩ න ත ද න ප බ ම ය ර ල ව ස හ ල අං. ඔන්න ඔය ටික තමයි ඔගොල්ලෝ ප්‍රාථමික පන්තියේදී නම් ඉගෙන ගත්තේ. ඒ අපේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයේ වන සිද්දත් සංගරාව නැමැති පොතේ දැක්වෙන මෙන්න මේ අක්ෂර මාලාව. ඉතින් මේ සිද්දත් සංගරාව ලියවිලා තියෙන්නේ නම් දරුවෝ අදින් වසර මේ 800කට පමණ පෙර කියලායි සඳහන් වෙන්නේ. ඊට ආසන්න කාලයේ මේ ගද්ද ග්‍රන්ථ ලිවීමේදී මේ අක්ෂර මාලාවේ ඇතුළත් නො වූ වෙනත් අක්ෂර භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාලෙදි තමයි දරුවනේ විසත් ධර්මරත්නාවලී කියන පොත ලියවිලා තියෙන්නේ. හැබැයි ඒ කෘතියේ මේක අමතරව අක්ෂර ලියවිලා තිබිලා තියෙනවා. මම චූටි උදාහරණයක් ඔයගලන්ට කියන්නම්කෝ. ඒ විසත් ධර්මරත්නාවලී මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. දහසක් රසින් බබලන අභිනව සූර්යා මේ. මෙතන අභිනව මහ ප්‍රාණ බයන්න. තවත් කොටසක් මෙන්න මෙහෙම තියෙනවා. තුල්ලතිස්ස තෙරුන් වහන්සේ නම් සුද්ධෝදන රජුරුවන්ගේ නැගණි කෙනෙකුන්ගේ පුතණුවන් වහන්සේය. මහනව රූක්ෂ ප්‍රතිපatti නැමැති රළු පරළු දෙයහැර. ඉතින් ඔය වගේ අර මහ ප්‍රාණ බයන්න, මහ ප්‍රාණ තයන්න, තාලුද ශයන්න, මහ ප්‍රාණ දයන්න, මූර්ධද ශයන්න, ප්‍රධාන මෙතන පිටාණිය මහ ප්‍රාණ දයන්න. ඉතින් ඔන්න ඔය අකුරු පුතේ අපේ මේ අක්ෂර මාලාවේ නැහැ එහෙනම්. නේද? සිද සංගරා හොඩි, ඊ අක්ෂර මාලාවේ මහ ප්‍රාණ අක්ෂර ටික නැහැ. ඉතින් මේ පාඩවල දැන් මම ඔය කියපු වචන නියෝජනය වෙලා තිබුණේ නැති අකුරු. මේ මහ ප්‍රාණ අකුරු තාලු දශ මූර්ධ දශ නේද? ඉතින් මේ අතීතයේ පද්‍ය රචනා කිරීමේදී මහ ප්‍රාණ අක්ෂර භාවිතයක් දක්නට ලැබුණේ නැහනේ. නේද? දැන් මම කියන්නකෝ දැන් කවි සුනිමිනේ ඒ කාලේ ලියුණු එකක්නේ. ඒකේ තියෙනවා තමා වරදස නොදිස්නේ. මෙරමා දොස් මැදිස්නේ. එතන තියෙන්නේ නම් අර මේ විතරයි නේද දරුවෝ? ඊළඟ බලන කාවිශේකරේ දෙමාපිය සෙනෙහැති වඳිනුව පා පියුම් පෙති එක් කුමරු නැමී ගති ඔවුන් කඳුලින් පිට තෙමී ගති. අහන්න බලන්න. එහෙමනම් අපිට දැන් තේරෙනවා සිද්ධාත් සංගරා හෝඩියෙන් ලියවිලා තියෙන්නේ පද්‍ය රචනා සඳහා පමණයි කියන එක. ඉතින් එවකට ලියවුණු මේ පද්‍ය ග්‍රන්ථවල යෙදිලා තිබුණේ නැති, ඒ වගේම ගද්‍ය ග්‍රන්ථවල මහ ප්‍රාණ අක්ෂර යෙදුණු බව දැන් මම ඔය කියපු සද්ධර්ම රත්නාවලියෙන් කවි සිළුමිනේ කාවිශේකරෙන් ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දරුවෝ මේ මහ ප්‍රාණ අකුරු හා තාලු දේශ මූර්ධ දේශ මේ අකුරු හම්බ වෙන්නේ පාලි හා සංස්කෘත කියන භාෂාවල විතරයි. ඉතින් මේ සිංහල ගද්‍ය කෘතිවල මේ පාලි හා සංස්කෘත වචන යොදාගෙන ඇති නිසා අපට මේ මහ ප්‍රාණ ඒ වගේම තාලුජශ මූර්ධජශ වැනි අකුරු මේ වගේ හම්බ වෙලා තියෙනවා. මේ ගද්‍ය කෘති වලින් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඡ කියන අක්ෂරේ හම්බ වෙන්නේ මේ පාලි හා සංස්කෘත වචන වල නම් විතරයි. ඉතින් මේ සිංහල පද්‍යයේ නොයදුණු මේ සිද්ධාත් සංගරා හොඩියේ නොදැක්වෙන තවත් අකුරු කීපයක් මේ ගද්‍ය ග්‍රන්ථවල අපිට හම්බ වුණා. ඉතින් මේ ගද්‍ය ලේඛන සඳහා භාවිතා කරන මේ මහ ප්‍රාණ අකුරු ඒ වගේම තාලු දේශ මූර්ධ දේශ මේ ඡ කියන අකුරුත් ඇතුළත් අක්ෂර මාලාව මිශ්‍ර සිංහල හෝඩිය කියලා දැන් හඳින්වෙනවා. ඉතින් මේ වර්තමාන භාවිතා කරන මේ මිශ්‍ර සිංහල අක්ෂර මාලාව අකුරු 60කින් සමන්විත වෙලා තියෙන්නේ ඔන්න ඔය හින්දා දරුවෝ. ඉතින් මේකේ සංඥක අක්ෂරත් ඇතුළත් වෙනවා. අපි ඒවත් සාකච්ඡා කරමු ඉස්සරහට. ඒ වගේම තමයි අද භාවිතා කරන මේ සිංහල හෝඩියට අකුරු 60ක් ඇතුළත් වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට භාෂාවේ සිදුවෙච්ච වෙනස්කම් වල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් දරුවනේ ඒ දේ සිද්ධ වෙලා තියෙන්නේ පාලි සංස්කෘත භාෂාවල බලපෑම නිසා ඔගොල්ලෝ දන්නවා ඉරු ඉරු ඉලු ඉලු අයි අව් යන ස්වරත් මහ ප්‍රාණ අක්ෂර හ ං ච ඤ මූර්තජ ෂ තාලුද ෂ අං කියන යන ව්‍යංජනත් සිංහල අක්ෂර මාලාවට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ දන්නවා හෝඩි අවසානයේ තියෙනවා අර යයන්න අනිත් පැත්ත ගැහුවා වගේ අක්ෂරයක් තියෙන්නේ නේද? මෙන්න මේ අක්ෂරය නැත්නම් ඒ සංකේතය ඉංග්‍රීසි හා ඕලන්ද වැනි භාෂාවල ෆ යනුවෙන් ලියා දක්වනු ලබන ශබ්දය සිංහල ලේඛනයේ දැක්වීමට සකස් කරලා තියෙන එකක්. ඔයගොල්ලෝ දන්නවා දැන් ඒ ෆ කියන අක්ෂරයෙන් ගොඩාක් වචන අපේ සමාජයේ අපි භාවිතා කරනවා. ෆැන්ටා, ෆාමසි, ඇෆ්ගනිස්තානය නේ ඔන්න ඔය වගේ වචන භාවිතා කරනවා. ඉතින් ඔන්න ඔය වගේ අක්ෂර නිසා තමයි අපේ අක්ෂර මාලාව අර 30ක් වෙලා තිබුණු සිංහල අක්ෂර මාලාව 60ක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ අපේ දැන් මේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරලා තියෙන මේ අක්ෂර මාලාව කොහොමද මේ ස්වර අක්ෂර කීයක් තියෙනවද? ඒ වගේම ව්‍යංජන අක්ෂර කීයක් තියෙනවද කියලා අපි ටිකක් දැන් බලමු. ඒකේ තියෙනවා ස්වර අක්ෂර 18ක් දක්වලා. ස්වර අක්ෂර 18ක් දක්වලා තියෙනවා. ව්‍යංජන අක්ෂර 42ක් තියෙනවා. අපි මේ බලමු ස්වර අක්ෂරයක් කියන්නේ මොකද්ද කියලා දරුවෝ. ස්වරයක් කියලා කියන්නේ තනිව උච්චාරණය කළ හැකි අක්ෂර ස්වර අක්ෂර කියලා හඳුන්වනවා. ඒවා අපි ප්‍රාණ අක්ෂර කියනවා, පනකුරු කියනවා ඒ ස්වර වලට. එතකොට අපි දැන් ස්වර අක්ෂර ටික පොඩ්ඩක් උච්චාරණය කරලා බලමු. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු එ ඒ අයි ඔ ඕ අව. ඔන්නෝව ස්වර අක්ෂර. ඔන්න තනිව උච්චාරණය කළ හැකි අක්ෂර ස්වර අක්ෂර. එතකොට අපි දැන් ගොඩක් වෙලාවට දන්නවා ස්වර අක්ෂර ස්වරයක් ඊට નિયમિત රූපයෙන්ම ලියන්නේ නම් වචනයක මුල් ශබ්දයේ හැටියට යෙදෙන අවස්ථාවල කියලා. එහෙමත් නෑ දරුවනේ. ස්වර ශබ්ද වචනයක මුල වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන්. ඒවා යෙදෙනවා. හැබැයි ඒවා යෙදෙන්නේ ව්‍යංජන ශබ්දයක් හා එකතු වෙලා. අපි එහෙනම් බලමු ඊළඟට මේ ව්‍යංජන අක්ෂර ටික කොහොමද කියලා. ව්‍යංජන අක්ෂර 42ක් තියෙනවා. මෙතන අං අක් කියලා අක්ෂර දෙකක් තියෙනවා. නේද? ඒවා අපි අනුස්වාරයේ විසර්ගය කියලා අපි ලොකු පන්තිවලට ගිහිල්ලා ඉගෙන ගමු. එතකොට අං අක් කියන අක්ෂර දෙක අර ස්වර ගොඩේ තිබුණත් ඒක අයිති වෙන්නේ දරුවනේ ව්‍යංජන අක්ෂර වලට. එතකොට ව්‍යංජන අක්ෂර කියනවා තනිව උච්චාරණය කළ නොහැකි අක්ෂර ව්‍යංජන අක්ෂර කියලා හඳුන්වනවා. ඉතින් ව්‍යංජන අක්ෂර තව වචන වලින් කියනවා, ගතකුරු කියනවා, ගාත්‍රාක්ෂර කියනවා, ව්‍යංජන කියනවා. ඒවා ඒ වචනත් ඕගොල්ලෝ මතක තියාගන්න ලොකු පන්ති වලට ගියාම ඔබලට ගොඩාක් වැදගත් වෙනවා. අපි දැන් බලමු මේ ව්‍යංජන අක්ෂර ටික. ක ක ග ග ග ච ච ච ජ ජ ඨ ද ඨ ද න ජ ඨ ඨ ද ද න ද ප ප බ බ ම බ ය ර ල ව ශ ශ ස හ ල ප. මෙන්න මේවා ව්‍යංජන අක්ෂර. එහෙනම් අක්ෂර මාලාව කොටස් දෙකකට බෙදනවා. එක ස්වර අක්ෂර, අනිත් එක ව්‍යංජන අක්ෂර. එතකොට දැන් මම කලින් කිව්වා වගේම ස්වර අක්ෂරයක් මුලට යෙදෙනවා, මැදට යෙදෙනවා, අගට යෙදෙනවා. අපි දැන් බලමු මේ ස්වර මුලට මැදට අගට කොහොමද යෙදෙන්නේ කියලා. දැන් මුලට නම් අම්මා එන අයන්න කියන්නේ ස්වර අක්ෂරයක්. අම්මා කියලා මුලට යෙදෙනවා. ඊළඟට ඇඹුල්, ඉවුර, උකුස්සා, ඍජු කෝණාශ්‍රය, ඒ දණ්ඩ, ඔංචිල්ලාව, ඖෂධ, ඔය මන් ටිකක් උගලන්ට වචන ටිකක් කිව්වේ. ඒවා ස්වර මුල වචනයක මුලට යෙදෙන හැටි. අපි බලමු ඊළඟට ස්වර වචනයක මැද එහෙම නැත්නම් අකට කොහොමද යෙදෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා වචනයක් අරගෙන බලමු. හොඳයි. අපි වචනයක් ගමු ඔරුව. ඔරුව. ඔයන්න කියන්නේ ස්වරය. ඔන්න මුලට යෙදුණා. රුයන්න. දැන් මේ රුයන්න කොහෙද ස්වරයක් යෙදලා තියෙන්නේ? නේද? එතකොට රුයන්න අපි හැදුනේ කොහොමද බලමු. රුයන්න අල් රයන්නට උයන්නක් එකතු වෙලා තමයි රු හැදිලා තියෙන්නේ. එතකොට අල් රයන්නට උයන්නක්. එහෙනම් උයන්න කියන්නේ එතන ස්වරය. නේ? රු කියනකොට අල් රයන්නට රු. ඇයි මම මුලින්ම ඔයගලන්ට කිව්වා තනිව උච්චාරණය කරන්න බෑ ව්‍යංජනාක්ෂරයක් ස්වරයක් එකතු වෙලා තමයි අපිට අකුර උච්චාරණය කරන්න පුළුවන්. ඔරුව. එතන ව. අකට කොහොමද බලමු ස්වරයක් යෙදෙන්නේ? ව කියන වචනේ කොහොමද හැදිලා තියෙන්නේ? ව ව ව කියන අක්ෂරේ. අකුර. අල් වයන්නයි අයන්නයි එකතු වෙලා තමයි දරුවනේ ව කියන අක්ෂරේ හැදුනේ. ඔන්න එහෙනම් ඔයන්නක් තියෙනවා, උයන්න තියෙනවා, අයන්න තියෙනවා. එහෙනම් දැන් දන්නවා ඔයගොල්ලෝ ස්වරයක් වචනයක මැද මුලට යෙදෙන්න පුළුවන්, මැදට යෙදෙන්න පුළුවන්, අගට යෙදෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ලියලා බලන්න. ඒ වගේ වචන ස්වර ව්‍යංජන වෙන් කරලා ලියලා බලන්න. ඉතාමත් පහසුයි. පහසුවෙන් ඔයගලන්ට ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කලින් මං කිව්වා වගේම මේ ස්වරයක් තනිව උච්චාරණය කළ හැකි නමුත් ව්‍යංජනයක් තනිව උච්චාරණය කරන්න අපහසු බව. ඒතර ඔය විදිහට පුළුවන්. දැන් තව එකක් බලමු. ක කයන්න. අපේ ව්‍යංජනාක්ෂර වල මුල්ම අක්ෂරය ක. ඒක හැදලා තියෙන්නේ අල් කයන්නයි අයන්නයි එකතු වෙලා තමයි ක. ඒතර ව්‍යංජනයකුයි ස්වරයකුයි එකතු වෙලා තමයි මේ අක්ෂරය නිර්මාණය වෙලා තියෙන්නේ. ග අල් කයන්නයි අයන්නයි. ව and ch හොඳට බලන්න ඒ වගේ අක්ෂර. ඒ වගේම දරුවනේ හැම ව්‍යංජනයක්ම හල් කරන්න බෑ. දැන් අපි හල් කිරීමත් එක්කනේ ගත්තේ ස්වරයකුත් මිශ්‍ර කරලා නේද? නමුත් හැම ව්‍යංජනයක්ම හල් කරන්න බෑ. එසේ හල් කළ නොහැකි ව්‍යංජන මෙන්න මේවා. අං අක් ඊළඟ මහ මේ සංඤක ග සංඤක ජ සංඤක ඩ සඤ්ඤක ද සඤ්ඤක බ මූර්ධ ජල මෙන්න මේවා දරුවෝ හල් කළ නොහැකි ව්‍යංජන අක්ෂර විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ අපි ඊළඟට කතා කරොත් අපේ අක්ෂර මාලාවේ මේ මහා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අපි වර්ගීකරණයක් ගැන පොඩ්ඩක් කතා කරමු. වර්තමානයේ භාවිතා කරන මේ සිංහල අක්ෂර මාලාවේ වර්ගීකරණයක් ගැන කතා කරොත් මගේ දරුවෝට මම පොඩ්ඩක් පොඩි විස්තරයක් කියන්නම්. මේ ස්වර දීර්ඝ ස්වර කෙටි ස්වර කියලත් මේ ස්වර වෙන් වෙනවා. ගොඩක් ඇදෙන අක්ෂර දීර්ඝ ස්වරත් කෙටියෙන් උච්චාරණය කරනවා කෙටි ස්වර විදිහටත් හඳුන්වනවා. ඒගොල්ලන්ට ලොකු පන්තිවලට ගියාම දැනගන්න පුළුවන් වෙයි. නමුත් මම අද ඔයගලන්ට ඔයගලන්ගේ පොතට නැත්නම් විෂය නිර්දේශයට අදාළ වෙන මේ අල්ප ප්‍රාණ අක්ෂරත් මහ ප්‍රාණ අක්ෂරත් පිළිබඳව පොඩි විස්තරයක් ඔයගලන්ට කියලා දෙන්නම්. අපි දන්නවා දැන් වර්තමානයේ භාවිතා කරන මේ සිංහල හෝඩියේ ව්‍යංජනාක්ෂර අතර මහ ප්‍රාණ අක්ෂර 10කුත් ඊට අනුරූපව අල්ප ප්‍රාණ අක්ෂර 10කුත් තියෙනවා. ඉතින් මේ අක්ෂර මාලාව අපිට පාඩම් කරන කොටත් ගොඩක් ලේසි වෙනවා මේ විදිහට අපි හිතුවොත්. දැන් බලන්න ඉස්සෙල්ලාම අල්ප ප්‍රාණ. අල්ප ප්‍රාණ කියන්නේ ගොඩ අඩු හඬකින් උච්චාරණය කරන අක්ෂර. අල්ප ප්‍රාණ අඩු හඬකින් ක ච ට ත ප අඩු හඬකින් ග ජ ඩ ද බ. දැන් බලන්න ඔයගලගේ අක්ෂර මාලාවේ. දැන් ඔන්න ඔයගලට පාඩම් කරන්නත් ලේසි ක්‍රමයකට මම අන්තිමේදී කියලා දෙන්නම්. හොඳද? ක ච ට ත ප ග ජ ඩ ද බ. අන්න ඒ අල්ප ප්‍රාණ අක්ෂර. එකින උච්චාරණය කිරීමේදී අඩු හඬකින් ශබ්දවන මේ අකුරු අල්ප ප්‍රාණ ලෙස හඳුන්වනවා. අයිසරයක් කියන්නේ දරුවනේ ක ච ට ත ප ග ජ ඩ ද බ. ඔන්න ඒ වගේ තියෙන මහ ප්‍රාණ. මහ ප්‍රාණ අපි කතා කරනකොට උනත් නේද? එහෙනම් මහ ප්‍රාණ කියලා කියන්නේ උච්චාරණයේදී මේ ශ්වසන වායුව වැඩි ප්‍රමාණයක් පිට කරමින් ශබ්ද කරන අක්ෂර. එම නැත්තම් මහ ප්‍රාණ ශබ්ද උච්චාරණයේදී මුඛයේ මේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදය මොකද්ද කියලා හොඳට නිරාකරණය කර ගැනීමට පහසු වෙනවා. එතනදී අපි කලින් කතා කරේ අල්ප ප්‍රාණ ශබ්දය මොවින් පිටවන විට ඒ සමග නිකුත් වන වායු ධාරාවේ ප්‍රමාණයට වඩා වැඩි වායු ධාරාවක් මහ ප්‍රාණ ශබ්ද උච්චාරණයේදී නිකුත් වෙනවා කියලා ඕගොල්ලෝ දැන් දැනගන්න ඇති. දැන් අපි බලමු මේ මහ ප්‍රාණ අක්ෂර ටික උච්චාරණය කරන්නේ කොහොමද කියලා. ක ච ට ත ප ග ජ ඩ ද බ නේ වැඩි හඬකින්. එතකොට ක ච ට ත ප ක ච ට ත ප ග ජ ඩ ද බ ග ජ ඩ ද බ. ඒ උච්චාරණය වෙන ආකාරය ඔයාලට අක්ෂර මාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවෝ දැන් සිංහල ලේඛනයේදී මේ මහා ප්‍රාණ අක්ෂර හමු වෙන්නේ පාලි හා සංස්කෘත භාෂාවලින් ගත්ත ඇතැම් වචන ලිවීමේදී පමණයි. දැන් බලන්න මහා ප්‍රාණ කයන්නේ ලේඛන, ලේඛන, කණිජ, නාම ලේඛනය, ඊළඟට ජ සාකච්ඡා, ඨ අක්ෂරින් පාඨශාලාව, ඊළඟට ත ග්‍රන්ථ, ප ප්‍රතිපල, ග සංඝ, ජ සජ්ජායන, ඩ ගූඩ, ධ වර්ධන, බ ප්‍රභවය. දැන් ඔන්න ඕවා දැන් ගොඩක් වෙලාවට අපි ලේඛන, සාකච්ඡා, පාඨශාලා ඔහොමනේ සාමාන්‍යයෙන් ඉන්නේ උච්චාරණය කරන්නේ. නමුත් මේවා සිංහල ලේඛනයේදී මහ ප්‍රාණ අක්ෂර හමුවනවා පාලි හා සංස්කෘත භාෂාවලින් ගත්ත ඇතැම් වචන ලිවීමේදී. එතකොට අපි ලියනකොට තමයි මේ මහ ප්‍රාණ අක්ෂරය යොදන්නේ කොහොමද, අල්ප ප්‍රාණ අක්ෂරය යොදන්නේ කොහොමද කියන එක දැනුවත් වෙන්න ඕනි ලේඛනයේදී. ඒ වගේම තියෙනවා පුතේ අක්ෂර මාලාවේ. දැන් අපි ඉගෙන ගත්තා මහ ප්‍රාණ අක්ෂර ටික. ක ච ට ත ප අල්ප ප්‍රාණ, ඊළඟ ක ච ට ත ප මහ ප්‍රාණ, ග ජ ඩ ද බ අල්ප ප්‍රාණ, ග ජ ඩ ද බ මහ ප්‍රාණ. ඊළඟ රූලේ තියෙන මොනවද බලන්න. ඤ න න ම. ඒව දරෝ නාසික්‍ය අක්ෂර 9 උපයෝගී කරගෙන නාසික්‍ය අක්ෂර කියලා අපි ඒ ටික හඳුන්වනවා. නාසික්‍ය අක්ෂර ඤ ඤ න ම. එතකොට ඉස්සර ඔයගොල්ලෝ ඉස්සර පොත්පත්වල තියෙන ඔය මුලින්ම තියෙන ලංකාව පන්තිය අන්නේ අක්ෂරය දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ නාසික්‍ය අක්ෂර ටික තමයි ඒ අවසානයේ තියෙන පුතේ එතන ග ජ ඩ ද බ කියලා සංඥක අක්ෂර ටික. එතකොට අපි කලින් ඉගෙන ගත්තා මේ සංඥක අක්ෂර මොනව වෙන්නේ නැද්ද? හල් වෙන්නේ නැහැ. ව්‍යංජන අක්ෂර උනාට සංඥක අක්ෂර හල් වෙන්නේ නැහැ කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඒකත් හොඳට මතක තියාගන්න. නමුත් මේ මිශ්‍ර සිංහල හෝඩියේ මම කලින් කිව්වේ නාසිකී අක්ෂර පහක් තියෙනවා, සංඥක අක්ෂරත් පහක් තියෙනවා. එතකොට මේ මිශ්‍ර සිංහල හෝඩියේ ව්‍යංජන අක්ෂර අතර සංඤක යනුවෙන් හැඳින්වෙන අකුරු පහක් තියෙනවා. ඒවා තමයි මං දැන් කියලා දුන්නේ ග, ජ, ඩ, ද, බ කියන අකුරු ටික. මේන් සංඤක ජ යන්න වර්තමාන ලේඛන ව්‍යවහාරයේදී නම් දක්නට ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මේක ඉජු කියන වචනෙන් තමයි වචනේ විතරයි දැනට භාවිත වෙන්නේ. ඒක අපිට අදාළම නැහැ. ඉතින් මේ සංඤක අකුරු පදයක මුලට යෙදෙන්නේ නැහැ. ඒ වගේම හල් වෙන්නෙත් නැහැ. හල් වී යෙදෙන්නෙත් නැහැ. ඒක හොඳට ඔයාලා මතක තියාගන්න දරුවනේ. සංඤක අක්ෂරයක් පදයක මුලට යෙදෙන්නේ නැහැ. ඒ වගේම හල් වී යෙදෙන්නෙත් නැහැ. හොඳයි. ඒ වගේම තමයි මේ සංඤක අක්ෂර අපිට දැන් කතා කරනකොට ඔක එතරම් දෙයක් නොවුනට අපි වචන භාවිත ලීවීමේදී නම් හරි ගැටලු මතුවෙන තැන් තියෙනවා දරුවෝ. දැන් අපි නිකන් හිතමු අග. අග කියන වචනයත් ඒ වගේම සංඤක ග යෙදෙන අග. එතකොට මෙතන අග කියන්නේ අවසානය. කෙලවර කියන අදහස්. සංඤක ගත් එක්ක ආවොත් එන්නේ අඟ. අඟ හරකගේ අඟ නේ? අන්න ඒ වගේ. ඊළඟට අඳ. අද කියන එක අද අඳ. අද කියන්නේ අද දවස පිළිබඳව සංඤක දවත් අද කියලා යෙදුනොත් අඳ කියන අදහස. ඒතර ලිවීමේදී අපිට ලොකු ගැටලු ඇති වෙනවා ඒ සංඤක අක්ෂර පිළිබඳව. ඒ වගේම ඒ තුලින් අදහසන තේරුමක් පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු නොකළොත් ඒ පිළිබඳව අපිට ගැටලු ඇති වෙන තැන් තියෙනවා. ඒ පිළිබඳ ඕගොල්ලෝ විශේෂයෙන් දැනුවත් වෙන්න ඕනි දරුවනේ. ඒ වගේම මං අද ආපහු ඕගලන් අතින් වැරදෙනම ඕගලන්ට අමතක වෙන්න මේ අක්ෂර වින්‍යාසයේ රීති කීපයක් කතා කරන්න හිතුව අක්ෂර මාලාවත් එක්ක. තව හැබැයි මේ අක්ෂර මාලාවේ තියෙනවා මූර්ධජ අක්ෂර තියෙනවා, ඊළඟට අන්තස්ථ අක්ෂර ගැන තියෙනවා, ඒ අර්ධ ස්වර ගැන, වර්ගාන්ත අක්ෂර පිළිබඳව. ඉතින් මේවා ඔයගලන්ට ලොකු පන්තිවලට ගියාම ඉගෙන ගන්න හැකියාවක් ලැබෙයි. ඒක ඔයගලන්ට නිතරම වරදින මේ අක්ෂර වින්‍යාස රීති කීපයක් පිළිබඳව මම ඔයගලන්ට පුංචි හැඳින්වීමක් ඊළඟට කරන්නම්. දැන් අපි බැලුවොත් මේ ලේඛනයේන කිසියම් පදයකට අයත් අක්ෂර එකිනෙකට ගලපා ලියනු ලබන අනුපිළිවෙල තමයි දරුවනේ අක්ෂර වින්‍යාසය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පොදුවේ මේ සිංහල ලේඛකයන් අතර පිළිගැනීමට ලක් වී ඇති මේ අක්ෂර වින්‍යාස රීති, එහෙමත් නැත්නම් රටා සමූහයක් මේ සිංහල ලේඛන ව්‍යවහාරයේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඇතැම් පදවල මේ අක්ෂර වින්‍යාසයේ පිළිබඳ රීති දක්වන්න බෑ. සමහර ඒවා වගේ දක්වන්න පුළුවන් වුණත් සමහර ඒවා වගේ දක්වන්න බෑ. ඉතින් මේ නූතන සිංහල ලේඛන ව්‍යවහාරයේ අක්ෂර වින්‍යාසයේ පිළිබඳ පොදු රීති මාලාවක් තියෙනවා. අපි බලමු ඒවා කොහොමද යෙදෙන්නේ කියලා. දන්තජ නයන්න, ඒ වගේම මූර්ධජ නයන්න. මෙන්න මේ දෙකේ අක්ෂර භාවිතය පිළිබඳව අපිට කතා කරනකොට නය මූර්ධජ නයන්නයි යෙදිලා, මූර්ධජ නයන්න මුලට යෙදිලා නය යන වචනේ හැරුණු විට වෙනත් කිසිදු නූතන සිංහල වචනයක ආරම්භයේ න යෙදෙන්නේ නැහැ. තොර නය කියන එක විතරයි සිංහල භාෂාවේ මූර්ධජ නයන්නෙන් මුලට යෙදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම දරුවනේ පදයක අවසානයේ මූර්ධජ න කාර්යය යෙදුනත් එය හල් වෙලා යෙදෙන්නේ නැහැ. පදයක අවසානයේ හල් වී යෙදෙනවා නම් ඒක අනිවාර්යෙන්ම දන්තජ අල්නයන් දන්තජ න හල් වෙලා යෙදෙන්නේ. උත්සමය උදාහරණයක් අපි ගත්තොත් අත්සන් කිව්වොත් මූර්ධජ නයන්න නෙවෙයි අවසානයේ දන්තජ නයන්න. කන් ඉක්මන් පහන්. එහෙනම් හොඳට මතක තියාගන්න පදයේ අවසානයේ න කාර්ය යෙදුනත් ඒක හල් වෙලා යෙදෙන්න ඕනි නම් ඒක දන්තජ න යෙදිලා තමයි හල් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම දරුවෝ නාම පදවල හා විශේෂණ පදවල රයන්නට පසුව යෙදෙන්නේ නම් මූර්තජ න. රයන්නට පස්සේ යෙදෙන්නේ මූර්තජ න. අධිකරණ, උපකරණ, පරිණාමය, අසාධාරණය, පුරාණ වලු දන්නවා. ඊට තවත් මම එකක් කියන්නම්. රයන්න හල් වුණාට පස්සේ හල් ර යන්නට පසුව යෙදෙන්නේ මූර්තජන. කර්ණ, වර්ණ. ඔව්. ඊළඟට ඔයාලා දන්නවා රකාරාංශය. දන්නවනේ රකාරාංශය ලියන හැටි. ඉතින් මේ රකාරාංශය සහිත අක්ෂරයකට පසුවද රකාරාංශය සහිත අක්ෂරයකට පසුව දෙන්නේ මූර්තජන. උදාහරණයක් ආමන්ත්‍රණ, මුත්‍රණ, ප්‍රණාම, ශ්‍රේණිය. ඔව් හොඳට අවබෝධයෙන් අහගන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ගැටේ සහිත ඇලපිල්ලට පසුවත් මූර්තජන යන්න යෙදෙනවා. රින, තෘණ නේද? ඔව්. දැන් එහෙනම් අපි දැන් කතා කරපු මේ රටාවලට අනුකූල නොවන අවස්ථා කීපයකුත් සිංහල ව්‍යවහාරයේ දක්නට ලැබෙනවා. එතකොට අපි කිව්වා රයන්නට පස්සේ න කාර්යය යෙදෙනවා. හැබැයි රයන්නට පසුව යෙදෙන දන්තජ නයන්න පදේ අවසාන අකුර නම් ඒක දන්තජ නයන්න හල් අකුරක් විදිහටම තියෙනවා. දැන් බලන්න පුරන්. දැන් අපි කොහොමද රයන්නට පස්සේ මූර්තජ නයන්න කියලා? නමුත් ඒක පුරන් කියන එක හල් වෙනවා නම් ඒක දන්තජ විදිහටයි හල් වෙන්නේ. මිනිරන්, තොරන්, මසුරන් නේද? හොඳයි. ඒ වගේම තව මම විශේෂ දෙයක් තව කියන්නම්. මේ ක්‍රියාපදවල ර කාර්යයට පසුව යෙදෙන්නේ දන්තජ න. හැබැයි ක්‍රියාපදවල රයන්නට පස්සේ යෙදෙන්නේ දන්තජ න. අපි දැන් කලින් කතා කරානේ රයන්නට පස්සේ මූර්තජ න යෙදෙනවා කියලා. නමුත් මෙතනදී මේ ක්‍රියාපදවල රයන්නට පස්සේ යෙදෙනවා දන්තජන. කරනවා, දරනවා, හදාරනවා නේද? හැබැයි දැන් අපි කලිනුත් කතා කරන්නේ විවිධ භාෂාවලින් අපේ සිංහලට පැමිණි අක්ෂර තියෙනවනේ. ඉංග්‍රීසි, අරාබි ඔය වගේ භාෂාවලින් සිංහලට පැමිණි පදවල ර කාර්යයට පස්සේ දන්තජන කාර්යය ලියනවා. බලන්න කුරාණය, වර්ණන්, ඉරාණය අන්න ඒ වගේ අර එක එක භාෂාවලින් සිංහලයට පැමිණි පදවල ර කාර්යයට පස්සේ දන්තජ න තමයි යෙදෙන්නේ. ඊළඟ මූර්තජ ෂ. ඔයගොල්ලෝ දන්න මූර්තජ ෂ කාර්යයට පස්සේ යෙදෙන්නේ මූර්තජ න. වන තෘෂ්ණාව, දූෂණ, පාෂාණ, භික්ෂුනි. ඊළඟ තාලුජ ෂ කාර්යයට පස්සේ යෙදෙන්නේ දන්තජන. දේශන තාලුජ ෂ වලට පස්සේ දන්තජන කියන එක මතක තියාගන්න. දේශන, දර්ශන, ප්‍රශ්න. නෝකනම් වරද්දන මේකද ප්‍රශ්න කියන එක නේ? ප්‍රශ්න කියලා ලියනකොට ඔයගොල්ලෝ ගොඩාක් මූර්තජ නයන්න ලියන්නේ නෑ දරුවනේ. ප්‍රශ්න කියනකොට දන්තජ න එතෙන්ට යොදන්න ඕනි. ඒ වගේම දන්තජ ස යන්නට පසුව යෙදෙන්නේ දන්තජ න යන්න. වන අස්සන, වස්සාන, ලස්සන. ඔන්න ඊළඟට ෂ යන්නේ රකාරාංශයේ සහිත නම් මොන ෂද මෙතන? ඔව් මෙතන තාලුජ ෂ යන්නේ රකාරාංශයක් සහිත නම් එතන යෙදෙන්නේ මූර්තජ න. මිශ්‍රණ, ශ්‍රේණි, සම්මිශ්‍රණ ඒවා හොඳට මතක තියාගන්න දරුවෝ. ඒ වගේම තමයි තව විදිහකට අපි කතා කරොත් අපි කියවන සමහර තැන්වලදී පද තුන් වර්ගය කෙරේ ඉහත රීති බලපාන්නේ නැහැ කියලා සමහර පදවලට ගොඩක් ඉහත අපි දැන් මේ කතා කරපු රීති බල නොපාන අවස්ථා තියෙනවා. සමහර වතන යුරෝපීය භාෂාවලින් ආපු පද තියෙනවනේ. ඇන්ටෙනාව, ටෙන්ඩරය, කැලෙන්ඩරය, වැලන්ටයින්. ඔන්න ඔව්වට අර අපි දැන් ඉස්සර කතා කරපු ඒ රීති ටික මේවට ගැලපෙන්නේ නැහැ. ඒවට බලපාන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ නෙමෙයි බලපාන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රියාපද ටික බලන්න කරන්ට, සිතන්ට, කරන්ඩ, සිතන්ඩ බලන්න. එතනත් ඒ රීති බලපාන නැති බවයි පේන්නේ. ඊළඟට ට යන්නේ සම්බන්ධ වන නාම පද තියෙන්නේ. දරුවන්ට, කාන්තාවන්ට, ඔවුන්ට, මිනිසුන්ට නේ. ඔව්. ඊළඟට තව වැදගත්ම දෙයක් තියෙනවා. මම ඒකත් කියන්නම් ඔයාලට. මේ ගෞරවාර්ථය හැඟවීමට භාවිතා කරන පදවල මූර්තජ න තමයි යෙදෙන්නේ. ගෞරවාර්ථය හැඟවීමට භාවිතා කරන පදවල මූර්තජ න යෙදෙනවා. පියානෝ, ඊළඟ දියණියෝ, පුතණ්ඩ, පුතණුවෝ, අන්න ඒ වගේ ගෞරවාන්විත නැත්නම් ගෞරවාර්ථය හැඟවීමට භාවිතා කරන පදවල මූර්තජ න යෙදෙනවා. ඒ වගේම සමහර ක්‍රියාපදවල මූර්තජ න යෙදෙනවා. සමහර ක්‍රියාපදවලට බලන්න. ලැබින, ලැබිනි, වැටින, ඊළඟ ලැබුණාය, දැනින කියන අවසානයේ මූර්තජ. ලැබුණොත් ඔනතරු තව විදිහකට බැලුවොත් අතීත කාල ක්‍රියාපදවල මූර්තජ න යෙදෙනවා. අතීත කාල ක්‍රියාපදවල. ඒතොර යෙදෙනකොට ඒ අවසානයේ නයනු දෙකම මූර්තජ. ඇමිනිනි, ගැනින, පැමිනින. ඒ ඔක්කොම අර අතීත කාල ක්‍රියාපදවල මූර්තජ න. ඒ යෙදෙන නයනු දෙකම මූර්තජ විදිහටයි යෙදෙන්නේ. නමුත් ඉන්න යනුවෙන් අවසන් වන දැන් මෙතන ඉන්න, ඔටුන්න, ඇතින්න, යකින්න, අන්න ඒ වගේ අවසානයේ අවසන් වන ඒක වචන නාම පදවලේ දෙන්නේ නම් දන්තජ න කාර්යමයි. අන්න ඒවා හොඳට අවබෝධයෙන් මතක තියාගන්න. ඒ වගේම මේ දෙමළ භාෂාවෙන් ආපු පදවල හමුවන මේ මූර්තජ න කාර්ය ඒ ආකාරයෙන්ම නිරූපණය කිරීම හෝ ඒ වෙනුවට දන්තජ න කාර්යයෙන් ලිවීම හෝ කරන්න පුළුවන්. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද වෙන භාෂාවකින් ආපු නිසා. දෙමළ බසින් ආපු මේ පදවල. ඒ කියන්නේ කණ්ණාඩි. ඒ කියන්නේ මූර්තජ නයනු දෙක යොදන්නත් පුළුවන්. දන්තජ නයනු දෙක එතෙන්ට යොදන්නත් පුළුවන්. කණ්ණාඩි. ඊළාට වන්නම මේවත් දෙමළ භාෂාවෙන් අපේ භාෂාවට හමුවන වචන. එතකොට මේවා මූර්තජ න කාර්යයෙන්ම නිරූපණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දන්තජ න කාර්යයෙන්ම ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් දරුවනේ අද මම ඔයගලන්ට මේ අක්ෂර මාලාව පිළිබඳව, අක්ෂර මාලාවේ වර්ගීකරණය පිළිබඳවත්, අක්ෂර රීති පිළිබඳවත් ඔයගලන්ව දැනුවත් කරා. ඔගලොන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ අක්ෂර මාලාවෙන් ඔයාලට මුළු ජීවිතේම ඉදිරි අනාගතේටත් විභාගවලටත් ගොඩාක් වටින අත්‍යවශ්‍ය වෙන පාඩමක් තමයි මේ අක්ෂර මාලාව. මේකෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 10ක් වගේ ප්‍රමාණයක් ගන්න මේ අක්ෂර මාලාව ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඉතින් මේක පාඩම් කරන ක්‍රම මං කියුවා. මුලින්ම පාඩම් කරගන්න ස්වර අක්ෂර ටික පාඩම් කරගන්න. ඒ වගේම අර කචට තප කියන අල්ප ප්‍රාණ, මහ ප්‍රාණ, ඊළඟ නාසික අක්ෂර, ඊළඟ සංඤක අක්ෂර, ඊළඟ යරලව, ඊළඟ ෂස, ෂෂ ස හල ෆ කියලා, අනේ වගේ ආකෘතියකට ඕගොල්ලෝ අක්ෂරමාලාව පාඩම් කරගන්න ඕගලන්ට හැකියාව ලැබෙයි. අනිවාර්යෙන්ම අක්ෂරමාලාව පාඩම් විය යුතුයි ඉදිරි විභාග කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා නම්. හොඳයි. අද දවසේ මම ඕගලන්ට මේ අක්ෂරමාලාව පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරේ. මම මෙතනින් මේ පාඩම අවසන් කරනවා. ඉදිරි දිනයකදී නැවත ඔබ හමුවට එනතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරුමෑණියන්.